තාමේ ප්‍රශ්නයක් තියෙනවා. බාහිර ජාලුකීරිය තාපසතුමාට රහත් භාවයේද පත්වීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ දිත්තේ දිට්ඨමත්තං බයිත්‍සති යනාදී ගාථා ධර්මෙහි සඳහන් ගැඹුරු දහම පැහැදිලි කරලා දෙන්න කියලා මේ පෙන්නන්නේ. ඉතින් මේක බොහොම ගැඹුරුයි තමයි. දිත්තේ දිට්ඨමත්තං බවිෂ්‍යති, සුතේ සුතමත්තං බවිෂ්‍යති, මුත්තේ මුත්තමත්තං බවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං බවිෂ්‍යති ආදී වශයෙන් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා මේ පින්නේ අපි මේ ඉදිරියට මේ ලෝකේ ජීවත් වෙනවා අපි පරිහරණය කරන ලෝක ක්‍රමය. දකින්න යම දකින්නකොට ඇති දෙයක් හැටියට අල්ලාගෙන අපි ඒ පස්සේ දුවනවා. මේක තමයි ලෝක සත්‍යයේ සිටිත. කණේ මොනවා හරි අහනවා. ආගත දේවල් වල විශ්වාසයේ පිහිටවාගෙන ඒ වගේම ඒව ආශ්‍රය කරමින් ඒවෙන් සැනසීමක් ගන්න බලාපොරොත්තු වෙනවා. ජීවෙන් ආසී ශරීරේ විදිනවා. විදින දේවල් වල වටිනාකමක් ආස්වාදයක් දැකගෙන ඒක හිත පිහිටවාගෙන ඒ වින්දනයට හිත තියාගෙන ආස්වාද ලබන්න බලනවා. ඊට පස්සේ ඔය පිළිබඳ අහගත්ත දැනගත්තේ වගේ දැනුවත් වෙච්ච මානසිකත්වයක් ඇති කරගෙන ඒ තර්කවාදී මානසිකත්වයත් එක්ක ලෝකේ ඇත්ත නැත්ත හොයන්න බලනවා. තමයි තර්කවාද කරමින් ඒ විදිහට යම් කිසි සිද්ධාන්ත ගොඩනගන්න හදන. මෙන්න මේ ටික තමයි ලෞකික ලෝකයේ ලෝක සත්‍යය සැරිසරන වැඩපිළිවෙල. 62ක් මිත්‍යා දෘෂ්ටි වැදුනේ ඔය ටිකේ. ඒකේ තමයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ඔය ටික එකතු කරලා. ඔය ටිකෙන් බැහැගත්ත නිගමනවල හිටියේ. මේ එකක්වත් යථාර්ථයේ දකින්න ක්‍රම නෙමෙයි. එතන මෙතෙන්දි දකින්නේ මොකද්ද? මේ දිත්තේ කිව්ව දැකීම මොකද්ද කියලා දකින්න ඕන. දකින්නවා කියන්නේ මොකද්ද? අහනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ පොඩ්ඩ තෝරා ගත්තහම මේ ලෝකේ මායාවක හැටි පේනවා. ධර්මාභෝධය කරන්න හේතු වෙන කොටස. මේ දිත්තේ දිත්තමත්タン භවිෂ්‍යති කියන මේ වචනේට දැකීම දැකීම පමණයි කියලායි මේ කාලේ සිංහලට අල්පෙන්නා. දැකීම දැකීමක් පමණයි, ඇසීම ඇසීමක් පමණයි, දැනීම දැනීමක් පමණයි කියලා මේ විදිහට දැනගන්න ධර්මයක් දේශනා කළා කියලා. මෙතන පෙන්නන්නේ පමණයි කියන අර්ථය නෙමෙයි. දිත්තේ දිත්ත පමණන් කියන්නේ මේ දේශනා කළේ දිත්තේ දිත්ත මත්තා. මත්තන් කියන්නේ පමණයි කියන එක නෙවෙයි මාත්‍යයි කියන එක. මේ දැකීම කියන්නේ දැකීම මාත්‍රයයි. මාත්‍රේ ඉක්මෝලා දැකීමක් නැහැ. ඇහැට යමක් දකින්න පුළුවන්ද කියලා බලනකොට විමර්ශනය කරලා බලන්න ඕනේ. ඇහැට පෙනෙන ස්වභාවය බලපුවාම යම් කිසි දෙයක් සම්පූර්ණයෙන් දැන ගැනීමට ඇහැට ශක්තියක් නැහැ. අපි හිතාගෙන ඇහැට තමයි පේන්නේ කියලා. ඇහැට වෙණී මාත්‍රයක් තියෙනවා. කාලයේ මාත්‍රයක් ඉක්ම ගියහම වෙණී මාත්‍රයකට ගෝචර වුණේ යබද්ද ඒ මාත්‍රයක් කාලයක් එක්ක ඉක්ම යනවා. වෙණී මාත්‍ර දෙකක් ඇහෙන් ලබන්න බෑ. ඇහි ස්වභාවයේ එක මොහොතකට එකී පෙනීම මාත්‍රය. පෙනීමට ගෝචර වෙන්නේ ද්‍රව්‍ය වස්තුවක් වශයෙන් හැඩයක් නෙමෙයි. යම්කිසි වර්ණයක මාත්‍රය. මේ ඇහෙන් කෙරෙද්දී හැ වළනකොට මේ ඇහි අධි වේගවත් ක්‍රියාදාමය සිද්ධ වෙනවා. සත්‍යයෙන් කෝටි ලක්ෂයක් අතර සිතාම් සුළු වේලාවක් තුලත් මේ ඇහි වේගයක් තියෙනවා. අත්තක් මුල්ලක් නැහැ නේ හැවතලම වේගයෙන් ඇහැ වටහවුම් කරකෝ කරකෝ බලන. අපිට ඔබ තේරෙන්නේ නැහැ හිතේ වැඩක් ඕක. හිතේ ක්‍රියාකාරීත්වයෙන් ඇහැ මෙහෙ යවන හැටි. කෙනෙක් දිහා බලනකොට ඔළුවේ ඉසකයා පේනකොට ඒ මාත්‍රයේදී එච්චරයි ඒ වස්නේ විතරයි පේන්නේ. ඒකෙත් මාත්‍රයයි. ඒකට කකුල පේන්නේ නැහැ ඇඳගෙන ඉන්නේ ආ පේන්නේත් නැහැ. නමුත් සත්‍යයන් නැනම් මොහොතක් තුල කෝටි ගානක වේගයෙන් එන භ්‍රමණ ක්‍රියාකාරීත්වය නිසා ඒ පේන මාත්‍රයක් මාත්‍රයක් ගානේ කාලයක් තමයි කාල මාත්‍රයෙන් මාත්‍රයට කෙලවර කරමින් අතීතයට යමින් උඩයට වට හැවදෙනම ශාරීරියේ බලන 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 තරදී පොඩි පොඩි මාත්‍ර ඔක්කොම හතහ වෙනවා මනසේ. මනසේ හතහන් වෙච්ච මේ මාත්‍ර පද්ධතිය අරගෙන තමයි හැඩයක් හිතෙන් හදාගන්නේ. මේ මෙහෙම හැඩවැල කෙනෙක් නේ. මේ අහවල් පුද්ගලයා. ඒ ස්වභාවයේ මෙහෙමනේ කිය. ඇහෙන් අරගත්ත දේ හිතට අරගින්. හිතෙන් තමයි මේක කරන්නේ. මේ අදි වේගවත් ක්‍රියාවලිය මිනිස්සු සත්‍යයට තේරෙන්නේ නැහැ. හිත විසින් කරන වැඩ පිළිවෙල. හිතක් ගොඩනැගෙනගි සිද්ධ වෙන මේ හේතුඵල ක්‍රියාදාමී යථාර්ථය හොයාගන්න බැරුවහම එක්කෙනෙක් ඉඳගෙන හිතනවා කියලා මේ විදිහ ඇතුලේ මම කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ බලන්නේ. ඇහැ මුල් කරගෙන මම කියලා කෙනෙක් ඉන්නවා අභ්‍යන්තරේ. එයා තමයි මේ කණෙන් අහන්නේ. මෙහෙම මුලා අදහස් ගන්න. මේක අති සූක්ෂම තැන. ආත්ම දෘෂ්ටිය පිටින් දැව මේ ධර්ම අවබෝධය නැත්නම් ඒ තාක්කල් හිතා ඉන්නේ මම කියලා යකිසි කෙනෙක් ඉන්නවා කොතන හරි. එයා ලොකුයි එක පුංචි. එහෙම නැත්නම් මේ ශරීරය ඇතුලේ ඉන්නේ නැත්නම් පිට ඉඳලා ශරීරය මෙහෙ යවන්නේ. ඔය ආදී විවිධාකාර දෘෂ්ටි වලින් එහෙම අදහසක් ගන්න. ඒ මම කියන එක තමයි මේ ශරීරයට යන්නේ. මේ කය වැටෙනවා වෙන කයකට යන්නේ. මේ වගේ එක එක අදහස් ගන්නවා. මේක තමයි මේ ක්‍රමේ. ඉතින් මේක අනාදී පටන්ගෙන ඉන්සිවරේ පුරා මේක දැනගන්න බෑ. ඒ ආත්ම දෘෂ්ටිය අරින්න බෑ. ඒ නිසා තමයි අතීතයේ හිටමු ඒ ඉන්සිවරුන්ගේ වාසිතිය මුල් කරගත්ත ওই වේදේ මුල් කරගත්තාම Hindu ධර්මයේ තුල තියෙන ධර්මයේ මූලික අවස්ථාව භගවත් ගීතාවලිය කියන පොතක වෙන්නන්නේ මොකක්ද ආත්ම සංකල්පේ. හදන්න බැරි විදින්ද විනාශ කරන්න බැරි කපන්න කොටන්න බැරි පුච්චන්න බැරි ආත්මයක් ගැනයි කියවෙන්නේ. එම්බා ආත්මය කඩුවකින් ඔබ කැපිය නොහැක, ගින්නකින් ඔබ දැවිය නොහැක, කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්න ආදී ඔබ කයක් හැර කයක් තනන්නේ කියලා මේ විදිහට පටන් ගන්න. ඉතින් එතකොට මේකෙන් වෙන්නන්නේ මොකද? ආත්මය කියලා එකක් මේ ශරීරයක් ගන්න ඇතුලේ ජීනා වෙනම මේ මැරෙනකොට මේක ආත්මය යනවා. ඉල වෙන ශාරීරියක් හදා ගන්නවා. ඒකෙන් පෙනී සිටිනවා. ඒ ආත්මය තමයි බලන්නේ, ඇතු වේදගෙන. අහන්නේ ඒකෙන් තමයි අහගන්නේ. අස විඳින්නේ, ආස්වාද විඳින්නේ ඒක තමයි. ඒක තමයි මේ විනාශ වෙන්නේ නැති, කලල බිහිල බැරි ආත්මය. මෙන්න මෙහෙම නිගමනයක් අරගෙන තමයි ලෝක සත්‍යයේ ආත්ම දෘෂ්ටියට බැඳලා ඉන්නේ. මේ දෘෂ්ටිය තියෙන තාක්කල් යථාබෝධය ලබන්න බෑ. ලෝකේ අසාරයි කියන එක දකින්න බෑ. ආත්මයක් කියනවා කියන දෘෂ්ටිය තියෙනවා. ඒ නිසා මම කියන්නේ මෙන්න මේකේ වැටලා ඉන්න දෙනින් ගොඩ ගැනීම. මේ පේනවා කියන්නේ මොකද්ද? ඇහෙනවා කියන්නේ මොකද්ද? දැනෙනවා කියන්නේ මොකද්ද? කොහොමද වෙන්නේ කිය? බුදුරජාණන් වහන්සේ ඒක හැටි දේශනා කළා. පෙනීම කියන්නේ කොහොමද හැදෙන්නේ? ඇහෙනවා කියන්නේ වෙන්නේ කොහොමද? මේක විද්‍යානුකූල ලක්ෂණ නිගමනයක්. මේකදී තමයි පේන පටන් ගත්තේ. ඔක්කොම විතරා බලනකොට මේ එක එක මොහොතේදී සිද්ධ වෙන්නේ ක්‍රියා මාත්‍ර නේද? මේ සිද්ධ වෙන්නේ එක මොහොතක. ඒ ක්‍රියා මාත්‍ර සම්පින්දණය කරගුවාම ඒකෙන් ගොඩනැගෙනා වූ ආකාරයක් නේද අපි මේ පේනවා කියලා මේ රසන රූපාදී වශයෙන් ගන්නෙ. රූපාකාරයෙන් ගන්නෙ මනසේ මනසක් හදලා හදාගත්ත මනස වල ගොඩනැගිච්ච සතහනක් නේද කියලා. ඇත්ත ඕක නෙමෙයි නේද කියලා අපි නෝ හරි ගැඹුරු තැන. දැන් මේ ගැඹුරු තැන දැනගන්න මේ නවීන විද්‍යා ලෝකේ නම් හොඳ උදාහරණ තියෙනවා. ඒකෙන් හොඳ ලක්ෂණ හොයලා ගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකත් ඒ විද්‍යාව ඉගෙන ගත්ත කතියේ ඒ උපමාව හරි. අනික ඇයි ඒක තේරෙන්නේ නැහැ? දැන් අපි දකින්න මේ වීඩියෝ කරන කැමරාව කියලා එක. ඒ කැමරාව කියන එකේ ඉන්න ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ විදිහ ඉගෙන ගත්ත අයත් නම් ඒකත් තේරෙනවා. යම් කිසි හතරක් කොටුවක් වැනි සීමාවක් තියාගෙන සීමාව තුළ එක එක මොහොතක එක එක සිද්ධියෙන් සිද්ධකෙන සිද්ධ වෙන සිද්ධියට අනුකූලව යම් කිසි සංඥාවක් ඇති කරන විදුලි ධාරාවක් වෙනස් වෙන විදුලි ධාරාවක් ඇති වෙන්නේ යම් කිසි වේගයක් ඒ කැමරාවේ තියෙනවා. ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ වේගයේ විදින නැත්නම් ඒ විදුලි ධාරාව විදින පොඩි තුඩා ඒක අධි වේගයෙන් එහා මෙහා යනවා. දැනින් දැන විහිදෙනවා. තත්ත්ව වේගයට පාස් වාලයකට වැඩි. ඒක විහිලත් අර පොඩුවේ දැනින් දැන දිදෙත් දිතර වාගේ පිටාගෙන පිටාගෙන ක්‍රියාත්මක වෙන ප්‍රබල ක්‍රියාවලියක් වෙනවා. ඒ එක එක දිතර වැටෙනකොට ඇතිවෙනා වූ විදුලි ධාරාවේ ස්වභාවයන්ව තමයි. ඒකේ විදුලි ධාරාවක් අනිසරේ ගුවන් විදුලි තිරයකට වැටෙනකොට. ඒක හැදන්නේ ඒවයි ක්‍රමයේදී. ඒ ඇති වුණ සිතෙන් සිතට ඇතිවෙන්නා වූ වර්ණධාරාවක් හඳුනා යම් තැනකදී රූපයක පිහිටපු ආකාරයදී ඒ වර්ණධාරාවෙන් විබඳ රූපයක් හැදෙහිලා වේනවා. එහෙනම් ගුවන් රූපාව නෙවෙයි අර විදුලි ධාරාව මැදින් රූපයක් ගොඩනගලා දුන්න ක්‍රමය. මේ ඇහැ කරන්නේ කොන්නේ ක්‍රමයි. ඇහැ ඇතුලේ තියෙන ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ එහෙම ක්‍රමයකට. අදි වේගවත්ව ක්‍රියාත්මක කරන හැමතැනින්ම එන වර්ණ මාත්‍ර. ඒ මාත්‍රයේ ගොනු කරගෙන. ඒ අන්තිමට ගොනු කරගත්ත ඒ වර්ණ මාත්‍ර වලින් කාලයත් එක්ක අතීතයට යනකොට දෙපාරක් ඒ දැකපු දේ දැහෙම් බලන්න බෑ. ඒක ඉක්ම ගියා. එහෙම වර්ණ රෞම්‍ය තියෙන හැම එකක්ම ගත්තාම ඒක සතහනක් හදාගන්නා මලසෙන්. ඒ මනෝතලයේ වැටෙන සතහන අනුව තමයි අතීත මොහතක අතීතයේ සිහි කරන්න පුළුවන් මනසේ විතරයි හැකියාව තියෙන්නේ. මනේන්ද්‍රියෙන් තියෙන හැකියාව. ඒකෙන් ඒ ටික සිහි කරලා ඉතින් ගත්තාම මෙන්න මෙහෙම හැටතලයක් ඇත්තේ එක තමයි මේ සතහන් වුණේ කියලා. හිතේ වෙච්ච සතහන ලකිනවා. නමුත් ඕක අපිට වෙන්නේ නැහැ හිතේ සතහන් ලකිලා ඇහැටම වෙන්නා කියලා අපි රැවටෙනවා. එන ඇහැට වෙන්නේ මාත්‍රයයි. වර්ණ මාත්‍රයක් මිස තව එකක් රූපයක් බලන්න බෑ එහෙන්. එන හැදිච්ච රූපයේ හිතේ ගොඩනගා ගත්ත මොහතක අතීත සතහන. මෙන්න මේක විද්‍යානුකූල ක්‍රමහතාවක් මේකේ දකින්නවා. එහෙනම් මේ දැන් පේනවා මේ පුද්ගලයා මට වැඩියකි මට ඇහැට පේනවා කියලා කියන්නේ. මොහතක අතීතයේ ගිය හිත මාත්‍රවල සතහන් මාත්‍රවල තියෙන සතහන් පද්ධතිය තමයි. අපි මනසෙන් ගොඩනගාගෙන දැන් මේ පේනවා කියලා බලන්න. ඇහෙනවා කියන වචනේත් ඕවාගේ. සුතේ සුත මාත්තම්. සුතේ සුත මාත්තම්. ඇහෙනවා කියන එක මාත්‍රයයි කියන එකයි කිව්වේ. ඇහිමක් පමණයි කියන එක නෙමෙයි. ඇහිම ඇහිමක් පමණයි කිව්වහම පුද්ගලයා ඇහිමේ යථාර්ථය දැක්කේ නැහැ. ඇහි මාත්‍රය බව දැනගන්න අර දැකීම මාත්‍රය කියනටදී පහදු වැටහෙනවා. අයි පදයක් කියනවා ඇහෙනවා කවුරු අම්මා කිව්වා. තාත්තා කියනවා. ඉන්නවාගේ පදයක් කියනවා. කියනකොට ඇහෙනවා. මොකද්ද කිව්වේ අහනවා. අම්මා කිව්වා. ගුණසේන කිව්වා. නමක් කියන මොකක්ද ඇහුනේ? ගුණසේන කියලා නමක් කිව්ව ඇහුනේ. කාර්ය ඇහුනේ. කනට නෙවෙන කොහරි. උත්තරේ කිව්වට වෙන කොහරි. අහනවා තමයි කොහරි ඇහුනේ කිව්වොත් එහෙම ආදී වෙනවා. උත්තර ගන්න හදනවා මට කියලා අහන්න ඕනේ. අවින කනට මොකක්ද ඇහුනේ? ගුණසේන කියලා යා කිව්වද පදේ? ඔයා පදේ කණින් ඇහුවාද කියලා අහන. වෙන කොහෙන්ද ඇහුවේ? අවන්ට උත්තරේ දෙන්නේ ආපු හැටිද මෙච්චරකල් දැනගෙන හිටියොත් ඕක තමයි. ඉතින් අහනවා ඇතර මෙහෙම දෙයක් අහ. ගුණසේන කියන එකට අකුරු කීයක ශබ්ද ඇහුණාද? ගුයනු ශබ්දයක් ආවා. නායනු ශබ්දයක් ඊළඟට ආවා. හේයනු ශබ්දයක් ආවා. ආයි නායනු ශබ්දයක් ආවා. මේ ශබ්ද හතරක් ඇහුණා. ගුණ සේන. ඒකෙන් ගුණසේන කියලා පදයක් ඇහුණා කියලා කියනවා. දැන් අපි හනා ගුයනු සද්දේ එනකොට නායනු සද්දේ හේනු සද්දේ ඊළඟ නායනු සද්දේ තිබුණාද? තමයි. තිබුණේ නැහැ. ඒ මාත්‍රයේ තිබුණේ ගුයනු සද්දේ තරයි ආවේ. ඒ ගුයනු සද්දේ කියලා නායනු සද්දේ ඊළඟ පිට කරනවා. දැන් ඔය වෙලාවේදී ඉස්සෙල්ලා කියපු ගුයනු සද්දේ හැම කණේ තිබුණාද? ඊට පස්සේ හේනු සද්දේ කියන තුන්වෙනියට එන සද්දේ අපිට ශබ්දයක් එනවා. ගුයන ශබ්දයයි නයන ශබ්දයයි ගෙවිලා ඉවරයි. කණේ නෑ මේ දෙක. ගුණ හේ. හේ කියනකොට හේ විතරයි ඇහුනේ. ගුයන ශබ්දෙත් ඇහිලා ඉවරයි නයන ශබ්දෙත් ඇහිලා ඉවරයි. ඊළඟට අයි න කියලා කියන අන්තිම හතරවෙනි අකුර. ගුයන ශබ්දෙයි නේන ශබ්දෙයි එවාගෙම හේන ශබ්දෙයි ඔක්කොම ඉවරයි. ගුණ හේන. ගුයන නයන හේයන් තුනම ගෙවිලා ඉවරයි නයන් නැහැ නේද? ඔය පදේ නම් පදේ ඇහුවේ කොහොමද කණේ? එක අකුරක් අහන්න ගෙවිලා ගියා නම් ඒක කණේ තිබුණාද? දෙවෙනි අකුර ඇහුවා ගෙවිලා ගියා. එහෙනම් කණේ එක තිබුණාද? කොහෙද තිබුණේ කහන්න? අයි මේ කිව්වා කියලා. එහෙනම් ඉස්සෙල්ලා ගුයන ශබ්දයක් ඇහුණා කිව්වෙ මොකෙන් දැකලාද? කණින් අහලාද හිතෙන් හිතලාද? අන්නේතර මතක් වෙනවා. හිතේපෙම ඒක ගෝචර වුණේ. හිතේම හලක් ඇහුණා කියලා හිතෙන් හිතුවේ කණේ. එන අකුරු හතර කියලා ඉවරනාට පස්සේ මම මතක් කරනකොට පළවෙනි අකුර දෙවෙනි අකුර තුන්වෙනි අකුර කියනවා එකින් එකට කනට ඇහුණා. අකුරට වලා දෙයක් කනින් ගත්තේ නෑ. එන අකුර අමුල්ලා ගත්තේ මේ පළයක් හදන්නේ මොකෙද? අන්න ඒක දකින්නවා. හිතෙන් කරපු වැඩක් ඒක. කනින් කරපු වැඩක් නෙමෙයි. නෑ කනින් කළේ මොකද්ද? සුතේව සුත වාත්තම්. මේ ශ්‍රවණ මාත්‍රයක් ගත්තා ඔච්චරයි පළයක් ඇහුවේ නෑ කනින්. එනම් ඇහැට රූප මාත්‍රයක් ආව, කන්ට ශබ්ද මාත්‍රයක් ආව නිසා මේවෙන් ඔයගොල්ලෝ අදයක් කරන්න බෑ. එහෙනම් දැනෙනවා ඉවර නාසයේ ශරීරයේද? වහක ඔක්කොම දැනීම මාත්‍රයක් විතරයි එන්නේ. ඔය ටික ඔක්කොම අරගෙන විඤ්ඤාතේ විඤ්ඤාත මතක අපි දැනගන්නවා. ඊට පස්සේ හිතවිලි පහළ කරගෙන. හිතන හිතන මොහොතේ හිත ගෙවිලා යනවා ස්පර්ශ මාත්‍රයත් එක්කලා. එවන් වන්නා වූ චිත්ත රැණක් අරගෙන ඒ රැණ පිළිබඳව මතක කරගෙන තමයි මෙහෙම දෙයක් වුණා කියලා දැනගන්න. එහෙනම් මෙතන අරමුණු කිරීම වශයෙන් එක මාත්‍රයක් එනවා එක මොහොතකට. ගොඩක් අරමුණු කරන්නේ කෙසේරේ බෑ. එහෙනම් අරමුණක් වෙන්නේ කොහොමද හරි එක මාත්‍රයක්. එහෙනම් සත්‍යය කියන්නේ මොකේද කියලා බැලුවොත් ගතක් හිතක් ඇති සත්‍යය කියලා වෙනම අපිට හැවටලා ඉන්නේ ගොඩකට හැවටලා ඉන්නවා මිසක්. පෙනෙන සත්‍යයක ඇහෙන සත්‍යයක ඉන්නවාදී වශයෙන් ගත්තට. මෙන්න මේ දැනීම් මාත්‍රයක් එක ක්‍රියාත්මකද ක්‍රියා මාත්‍රයක් තියෙනවා. ඔන්නතරයි හත්යේ කැටිදී විද්‍යාමානින වර්තමාන මොහොත. ඕකේ වාස්තන්නේ මොනවද? ඕකේ ජීවත් කරන්නේ මොකද්ද? ඕකේ පිළිලා ඉඳ හදවල ඉඳ එකක් තියෙනවද? ඔය මාත්‍ර ගෙවි ගෙවි යනවා මිස වෙනත් හත්යේ කොහෙද ඉන්නේ කියලා මෙන්න මේ ධර්මයේ හිතලා බලන්න කියලා දුන්නේ. මෙන්න මේක මහා ප්‍රඥාවත් විවිධ නිසා ධාරු තීරියෙන ධම්ම අවබෝධ වුණා. එහෙනම් සත්වයේ පුද්ගලයේ කැටිදී විද්‍යාමානලා දින මායාවක් මිස සත්ව මුද්දල වශයෙන් ගන්න විද්‍යාමානින වර්තමානයේ ගන්නේ මොකද්ද? ඔක්කොම මායා දර්ශනවලින් ලෝකයක් මැවිලා හැදිලා පේනවා. නමුත් මේ ප්‍රයත්නේ මුලක් තියෙනවා විද්‍යාමානයේ මාත්‍රයයි. ඒ මාත්‍රේ නවත්තන්න බෑ. ඒ මාත්‍රේ හේතුඵල වශයෙන් ගොඩනගෙන එකක්. හේතුවත් එක්කලා ක්‍රියාත්මක වෙනවා. ඒ මොහොතින් හේතු නිරෝධයත් එක්ක ඵල නිරෝධිලා ගෙවිලා යනවා. ඔච්චර නේද? එහෙනම් මොකද සත්වය? ඕකද ඉඳ හදන්නේ? ඕකද හැසින්ඳ හදන්නේ? මේ මාත්‍රුලින් හටගත් ආව රැණක් නිසා මෙතන කොහෙද තව සත්වයේ කියලා දැක්කොත් ලෝකේ අල්ලන්න දෙයක් නෑ කියලා දකින්න. ලෝකේ පවත්තන්න පුළුවන් එකක් කියලා එකක් නෙමෙයි මේ හේතුඵල ධර්මතාවක් නිසා වෙන එකක් මේක නෑ කියලා දකින්න. මෙන්න මෙහෙම දැකීමේ අවබෝධයක් ලැබුණා නම් ප්‍රඥාදීකයාට ධර්ම අවබෝධ කරන්න පුළුවන් ඒකද. එහෙම කෙනෙක් දකින්න මේ ලෝකේ මායා දර්ශනය තුළ මුලා වෙච්ච වැඩ පිළිවෙත් තුළ ගොඩනගාගත දෘෂ්ටිය තුළ සත්වයෝ ජීවත් වෙන සත්වයේ වශයෙන් ගොඩනගාගෙන මිසක් ඇත්ත සත්‍යෙ මෙහෙම එකක් නෙමෙයි කියලා දකින්න. එහෙම දැකලාට අති සූක්ෂම මොහොතේ ක්ෂණ බංගූලත්වයේ ස්වභාවයයි දකින්න. ක්ෂණයක් තුළින් එහාට සත්‍යයක් නෑ කියලා දකින්න උතනින්. අපි දැන් පේන්නේ මොකද්ද? මායා මුලාවක ස්වභාවය කියලා දකින්න. හරි ගැඹුරු තැන. එහෙම දැක්ගන්න ලේසියෙන් බෑ. ඉතින් මෙහෙම දකින්න දෙයක් තමයි ක්ෂණේ දකින්නවා කියන්නේ මේකයි. මෙන්න මෙහෙම ක්ෂණයක් දැක්කලන් ඒ දැකගොහම දකින්නවා ওই ජහල ප්‍රවැත්මක් නෑ ලෝකේ. සියලු සත්‍යයම ක්ෂණයයි. ඒ ක්ෂණයෙන් එහාට පවතින්නේ මොකද්ද? මතක සතහන් සිහි කර කර ගන්නවා මිසක් වර්තමානය කියලා පවත්න්න පුළුවන් සත්‍යයක තියෙන ක්ෂණයයි. එහෙනම් බලන වෙලාවට අහන්න කෙනෙක්, අහන වෙලාවට බලන්න කෙනෙක් නැහැ. එක මොහොතක එක මාත්‍රයයි තියෙන්නේ. දැනීම් මාත්‍රය සහ ක්‍රියා මාත්‍රය සිද්ධ වෙනවා. ඔච්චරයි තියෙන්නේ ප්‍රයත්නක් හැටියට. ওই ටිකේ සම්පින්දණය නිසා ඇති වුණා වූ මායා හටාවට සත්‍යයක ඉන්නවා කියලා හැවටෙනවා. අතිදියා තියා ගැර හැවටෙන මේ ලෝක ස්වභාවය මේ විදිහට දකින්නකොට පවස්සන්නේ මොනවද? ලෝකේ රකින්නේ මොනවද? රකින්න පුළුවන් දේ කුමක්ද? එහෙම එකක් තියනවාද ලෝකේ? හටගෙන විනාශයටපත් වෙන ධර්මතාවයන්ගේ ලෝකයේ සත්‍වත්වය තුළ මොකක් වැලක් ඇති එක මොකද්ද? මෙන්න මෙහෙම දකින්නකොට අසාර මුලාවක වැලපිලක් නිසා දුකක් විඳිනවා කියලා දකින්න. විඳින එක අසහනයක් නම් අපිට මේ තියෙන්නේ විඳින කෙනෙක් ඉන්නවාද කියන ප්‍රශ්නේ නෙමෙයි. අසහනීය දුකක්ද නැද්ද කියලා බලන්නකො. අසහනීය මිදුන දුකෙන් නිදහස් වුණා. දැක්කා පිටියන්නේ ඒකයි. ඉන් ගැඹුරු ධර්මිය හරි ගැඹුරු හරියක් මේ ටික. එකපාරක් කිව්වත් එහෙම තේරෙන්නේ නැහැ. මේ දැකීම දැකීම පවණයි කියන එක නෙමෙයි දැකීම දැකීම මාත්‍රයයි. ඔය ටිකම තමයි පෙන්න්නේ. සංඤ්ඤේ මේ සමනකේ ව්‍යාම මත්තේ කලේවරේ ලෝකච්ඡ පඤ්ඤාපේ මේ කිය. ඔය බබයා පමනෝ මේ කය තුල කියයි තම හදායන් තියෙන්නේ. බබයා පමනෝ කය ගැන බුදුරන් වහන්සේ පෙන්වෙ විතරක් නැහැ. ඔය පෙන්නේ ව්‍යාම කියලා කිව්ව බබයකට නෙමෙයි ක්‍රියාවට. ව්‍යාම කියන්නේ යාම ව්‍යාම වචන දෙකම පාලිය ගෙන්නේ. ව්‍යාම කියන්නේ ව්‍යාම කියලා තමයි කියන්නේ. ව්‍යාම කියන්නේ ව්‍යාම කියලා භාවිත කරන්නේ. යාම මාත්‍රිය කියන්නේ මෙන්න මේ ක්‍රියා මාත්‍රය. ඒ ක්‍රියා මාත්‍රියෙන් එහාට සත්‍යේ පණවන්නේ නැහැ, ලෝකයක් පණවන්නේ නැහැ. ක්‍රියා මාත්‍ර මාත්‍රේ මාත්‍රේ ගෙවිලා යන ක්‍රියා මාත්‍රයක් තියෙනවා, ඔච්චරයි ලෝකේ කියන්නේ. සවැත්ම ඔච්චරයි. ඊට පස්සේ තියෙන්නේ අතීත ලෝකෙ ගෙවිච්ච එක. අනාගත ලෝකෙ ආවේ නැහැ. ඔය මාත්‍රිය තමයි සියලු සත්‍යය තුළම ක්‍රියාත්මක වෙන මාත්‍රිය වර්තමානයයි කියන්නේ. මිනුමක් වර්තනය කරමින් ක්‍රියාත්මක වෙන මොහොතක් තියෙනවා. ඒ මොහොත තුළ එච්චරයි. ඒ නිසාම තමයි පැවැත්මක් විද්‍යාමාන වෙන්නේ. වතුර මලක් ක්‍රියාත්මක වෙන හැටි කියලා හිතලා බලන්න. මේක යථාර්ථයේ දැනගන්න. වතුර මල කියන එකක් අපි දකිනවා. සත්වරයකට අපි හිතමු යම්කිසි පීඩනයක් දීලා හිටන්. යම්කිසි සිද්ධාවකින් ජලය විදිනවා උඩට. සත්වරයක කාල සීමාව තුළ අර පුංචි සිද්ධාවෙන් අධි පීඩනයට පත්වෙච්ච ජලය වේගයෙන් උඩට විදිනවා. දැන් ඔතන ඒකාකාරව තියෙන ජලයක් එහෙම වෙන්නන්න පුළුවන්ද? විනාඩියක් හෝ සත්වරයක් හෝ ඒකාකාරව තියෙන ජලයෙන් හැදිච්ච වතුර මල. අර වතුර මල කුමක් නිසාද වෙන්නේ? මොහොතක් ගානේ අධි වේගයෙන් උඩට විදින වතුර එතනින් උඩට මතුවලා උඩට ඇවිදලා යම් කිසි ඒ ආදුන්න ශක්තිය ගන්න ගුල උඩට ඇදී වැටෙනවහම ඇහිපිය ගහනකොට අර හිද්‍රාය පිටේච්ච වතුර ටික අඩි ගානක් උසට ගිහිලා වහකට වැටලා ඉවරයි. ඊළඟ මොහොතේ තව ඇතුලින් එවන වතුර ටිකෙන් තමයි යලි යලි හද හදා දෙන්නේ. එන ඒකාකාරව එක මොහොතක්වත් තියෙන වතුරක් වතුර මලිය දකින්න හම්බ වෙනවද? වතුර මල නම් ඉස්තිරියෝ පේනවා. දැන් පෑ ගානක් බලා හිටිය වතුර මල දිහා වතුර මල එහෙමමයි. ලස්සන පේන උකුමල වාගේ විහිදලා යන වතුර මල. ඒ වතුර මලේ තියෙන වතුර අතරක එහෙම කොතනකවත් නැවතිච්ච තැනක් තියෙනවා. මොහොතක් ගානේ වතුර ටික උඩින් ආවා. අදි වේගයෙන් ඇදිලා හිටන් ඒක උඩට ඇදිලා හිටන් පැත්තට වැටලා ගියා ඉතරයි උන්නේ. එහෙනම් විනාඩි අතුරු දිවිච්ච වතුර කලකින් විනාඩි අතුරු ඒකාකාර වතුර මලක් බලනවා. නව වතුර මලයි කියලා ඒකාකාරව පිහිටපු වතුර මාත්‍රයක් අතර යතන කොතනකවත් දිවිලානේ. ගලන ගංගාවක් දිහා බලා ඉන්න. ගඟ ගලනවා පේනවා හැඩතලයකට. ඒ හැඩතලයේ පේන්නේ වතුර ගලන හැටි. එක තැනක ඒකාකාරව තියෙන වතුරක් එහෙම ගඟේ දකින්න පුළුවන් ද පොඩ්ඩක් වෙලාවට. වතුර මොහොතක් නැහැ පල්ලිහාට ගලාගෙන යනවා. ඒකාකාරව තියෙන ගඟක් බලා ඉන්න. ගඟ දිහා බලා ඉන්න. ගඟේ හැටි කියනවා. උත්පාත වෙලා තියෙන හැටි කියනවා. හැලී නැగిලා තියෙන හැටි කියනවා. නමුත් විනාඩි අතුරු ඉවිච්ච වතුර ටික බලපුවාම බලා හිටව වතුර ටික දැන් හැටකම කාලා පිටර ඈතට ගිහිල්ලා ගලාගෙන ගිහිල්ලා ගලාගෙන හැඩ පහරක් කියලා එකක් පේනවා. හැඩ පහරේ වතුර ටික ගලාගෙන යනවා. අයිපී ගහන මොකටක් නැහැ. නමුත් අපිට ගලාගෙන යන එක පේන්නේ හැරිච්ච මායා දර්ශනේ. ගංගා ජලයක් ගලා යන ආකාරයෙන් පේනවා. වතුර මලක් තියෙන ආකාරයෙන් පේනවා. මෙන්න මේ ආකාරය මල් වෙඩිලා පත්තු කරනවා. ඒකේ වෙඩි වේද ඇවිල්ලා පිච්චිල යන ආකාරයේ විවිධ වර්ණ දිදි විදිහ ආලෝකයෙන් උඩට ගිහින් ගිහිලා මල් වෙඩිලා වගේ විහිදිලා වැටෙනවා. සාරකා වගේ වැටෙනවා. නොයෙක් නොයෙක් කට හැඩතල වලට වැටෙනවා. නැත්නම් විනාඩි ගානක් පත්තු වෙන මල් වෙඩිලා කියලා බලා ඉන්නේ. නැවත එතන හිතේන මොහොතක්වත් එකාකාර තිබුණ දෙයකින් ඒක හැදෙන්නේ නැහැ. මොහොතක් ගානේ විපරිණාමයේ පත් වෙන වෙනස් වෙලා යන. ඒ ගිනි සොටු ඇති කරන්නේ ගින්සොටුවක් වශයෙන් ඇතුලේ තිබුණේ නැති වෙඩි වෙහෙයි සහිත දෙයක් මුල් වෙලා ඒක හේතුඵලයක් වශයෙන් මොහොති මොහොත ගිනි ගන්න වෙඩි වේ ටික ඵලයක් වශයෙන් මතුවලා හේතුවේ ඵලයක් වශයෙන් උඩට ඇදී විහිදලා යනවා මිසක් අදි වේගවත් වෙන ක්‍රියාදාමයක් එතන සිද්ධ වුණා මිසක් මල් වෙඩිලා කියලා එකක් එතන තිබුණේ නැහැ මලක හැදී. ඒක හේතුඵල වශයෙන් මොහොති මොහොත හැදিলা වෙනස් වෙලා ගියා. නමුත් අපිට පේනවා විනාඩි ගානක් එක විදිහට විච මල් වෙඩිලා කර මල් මේ වෙඩි වේතරින් පත් වෙලා නැහැ. මායහ දර්ශනයේ ඇතිසේ පේනවා. ක්‍රියාවලිය බලපුවාම අධිවේගවත් ඒකාකාර ක්‍රියාවලියක් නැහැ. ඒකාකාරව පවතින අර පෙන්නපු සම්මතිය හැටියට දැක්ක මායා දර්ශනය වෙන එකක් ඔතන එකකවත් ගොඩනැගිලා නැහැ. පුලි. මුලින් ගොඩනැගෙන හේතුඵල පරම්පරාවක් විතරයි. ලෝකෙම තියෙන විතරයි. ඒ හේතුඵල පරම්පරාව පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුවකින් ඵලයක් හටගන්නවා. ඒ හේතුව ක්‍රියාත්මකලා ඵලය හටගන්නකොට කාලය සමගව හටගෙන කාලය සමග මොහොතකින් ගෙවිලා ඉවරයි. එබැවින් වැඩ පිළිලක් එක දිගට සිද්ධ වෙනකොට මායා දර්ශනයක් සත්ව පුද්ගල දරුවස් වශයෙන් පේනවා. මෙන්න මේ ටික තමයි මම කියලා මගේ කියලා ආත්මය කියලා අල්ලන්නේ ලෝක සත්‍යය හදන්නේ. ඔන්න ඕක හරියට දැක්ක දවසට මෙහෙ මෙහෙක මොනවා අල්ලන්නේ? මෙහෙක මොනවා පවත්තන්නේ? මට ඕන විදිහට මොනවද මේකේ පවත්තන්නේ? එහෙම එකක් ලෝකේ තියෙනවද? හේතු බල හේතු අනුකූල බලයක් මිසක් කාටවත් ඕන හැටියටවත් මට ඕන හැටියටවත් පවත්තන්න එක කියලා ලෝකයක් කියලා එකක් නෑ. ඒක හේතු බල පරම්පරාවක් විතරයි. ඒක ඒකාකාරව ඉස්තිරව සදාහර පවතින එකක් ඔතන ඇත්තෙත් නෑ. ඒක හේතු බල වශයෙන් ක්‍රියාත්මක වෙන ශක්තියක් ආවා. ශක්තිය අනුකූලව ක්‍රියාත්මක වුණා. ක්‍රියාවේ ඵලයක් වශයෙන් ගොඩනැගුණා. මෙහෙම දෙයක් මිසක් තවත් ලෝකේ කියා දෙයක් නෑ කියලා මේ විදිහට දකිනකොට. එයා දකිනවා. දැකීමත් මාත්‍රයයි, ඇහිීමත් මාත්‍රයයි, දැනීමත් මාත්‍රයයි. මේ ඔක්කොම මාත්‍රික ක්‍රියාදාමයක මිසක් ඒකාකාරව පවතින මොහොතක්වත් මෙතන නෑ කියලා දැනගත්තාම එහෙම දෙයක් තුල නිසිසේ පවත්තන්නේ මොනවද? මට ඕන හැටියට ඕන කියලා පවත්තන එකක් ඒකේ තියෙනවාද? එහෙනම් ඒවට ඕන හැටියට පවත්තන එකට මට හැද ගැහෙන්නුනොත් මට අසහනීයටපත් වෙන්නේ නෑ. මට ඕන හැටියට හැද ගහන්න කිහිලි. මම ළඟනවා මට ඕන හැටියට හැද ගහන්න. එහෙම බැරි දෙයක්. ඒවා ධර්මතාවයට ඕන හැටියට යනකොට මං කැමති නෑ එහෙම යනවා. මොකද හටගත් දෙයක් තියෙනවා නම් විපරිණාමයටපත් වෙලා වෙනසීම තමයි ඒවැ ධර්මතාවය. හටගත් දේ මට ඕන හැටියට පවත්තන්න නෑ මගේ උත්සාහය. ධර්මතාවයේ එකක් උත්සාහයේ තව එකක්. අන්නේ ධර්මතාවයේ දකින්නේ නැතුව මට ඕන හැටියට පවත්තන්න හිතුවොත් අවිද්‍යාව නිසා බල බැරිදයක් පුළුවන් කියලා හිතාගත්ත මොලකම තමයි මට ඕන හැටියට පවත්තන්න හදන්නේ. මෙන්න මේක දැක දවසට පේනවා අවිද්‍යාවේ වැඩ පිළිල කවදාවත් හරියන එකක් නෙමෙයි. එහෙනම් මට ඕන හැටියට පවත්තනවා කියන්නේ කවදාවත් සිද්ධ වෙන එකක් නෙමෙයි. ලෝකේ මට ඕන හැටියට පවත්තනවා කියන එකක් නෑ වෙන්නේ. සිද්ධ කරන්න බැරිදයක් සිද්ධ කරන්න උත්සාහ කළා ගුලාවි දුක් විඳිනා මිසක් ධර්මතාවය ක්‍රියාත්මක වෙනවායි ධර්මතාවය කවදාවත් මට ඕන හැටියට වෙන එකක් නෙමෙයි. හටගත්තන විපරිණාමයටපත් වෙලා වෙනසීමේ ක්‍රියාදාමය. ඒ ක්‍රියාදාමය විනාශ කරන්න කාටවත් බෑ. දැන් ලෝක සත්‍යෝ ඒකේ ගොදුරක් බලනපත් වෙලා හිටන් ඊපස්සේ තවත් සබා යනවා. ඒකෙන් මිදෙන්නේ නැතුව. ඒක නිසා ලෝක සත්‍යෙන්ට දුකක් ගොඩ නැගෙනවා. සත්‍යයේ ගොඩ නැගෙනවා. මෙන්න මේක තමයි සත්‍ව ප්‍රවැත්මේ ස්වභාවය කියලා ධර්මතාවයෙන් දකින්න ඕනේ. හරි ගැඹුරුයි. නමුත් මේක හිතනකොට හිතනකොට සූක්ෂම පැත්ත පේන්න පටන් ගන්නවා. දෙන්නට පස්සේ දකින්නවා ඉතින් අසාර ලෝකෙක මොනවද මේ ලෝක සත්‍යය කරගෙන යන්නේ? සාර්ථක හරි ගියේ. මොකද්ද හරි ගියා කියලා හිතාගත්තේ. සැවටි සැවටි හරි ගියා කියලා හිතුවා මිසක් හරි ගිය සත්‍යයක් නැහැ. හරි ගියා කියන හැවටුනා මිසක්. මෙන්න මේක දිනෙන් දින දකින්න පටන් ගන්නවා. ඉතින් ඔහොම තමයි. ඒක පාරක දකින්නේ නැහැ මේක. යලි යලි සීකරන ප්‍රඥා මාත්‍රේ වැඩිලා වැඩිලා මුලදී සීකරාට වඩා පසුව සීකරනට තේරෙනවා. ඒකයි කාරණේ. ඉදා කියන යලි යලි බලන්න යලි යලි දේ කරන්න යලි යලි ආවර්ජන කරන්න සත්‍යයේ වැටහිමෙන්නේ එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ.